සම්මා සම්බුදු සරණයි. සැමට සුබ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ හැම දන්වල්ති මීට මාස දෙකකට පමණ කාලයකට පෙර අපගේ අතිගරු පූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී මහේස්තරයන් වහන්සේ අපගේ ධර්ම සම්මන්ත්‍රණය තුළින් දේශනා 8ක ධර්ම දේශනා මාලාවක් පටන් ගත්තා. උන්වහන්සේ දේශනා 3ක් ඉවර කළාට පස්සේ උන්වහන්සේට එදිත් හදිසි ගමන් වගේක් නිසා උන්වහන්සේට ඒක අතරමඟ නතර කරන්න වුණා. දැනට උන්වහන්සේ උතුරු ඇමරිකාවේ කෙටි සංචාරයකට පැමිණ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නෝත් හොලිවුඩ් ප්‍රදේශයේ සාත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටිනවා. ඉතින් අපගේ ආරාධනය පිළි අරගෙන උන්වහන්සේ අපට කරුණාවෙන් නැවතත් මෙම ධර්ම දේශනය මාලාව පටන් ගන්න ලෑස්ති වෙලා තින්නවා. ඉතින් අද අපි සමන් දෙන්න යන්නේ උන්වහන්සේගේ 4 වෙනි ධර්ම දේශනෙට, ධර්ම දේශනා මාලාවේ. ඉතින් මම ඉතාමත්ම කරුණාවෙන් ගෞරවාන්විතව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අපගේ ගෞරවනීය මඩවල පුන්නජී ස්වාමීන් වහන්සේට ධර්ම දේශනය ආරම්භ කරන ලෙස.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද කතාවේ මාතෘකාව දුක ඇතිවෙන හේතුව ගැන කතා කරන්නේ. ගියසරේ අපි මේ මාතෘකාවම සම්බන්ධව කතා කළේ මේ දුකට හේතුව හැටියට පෙන්ලා දුන්නේ මේ තණ්හාව. නමුත් තණ්හාව කියන්නේ මේ දුක ඇතිවෙන ක්‍රමේ කියන්නේ, දුක කියන්නේ අනිත්‍යතාවය. කියන්නේ හැම දෙයක්ම ඇතිවෙනවා නැතිවෙනවා. ඒ ඇතිවීම නැතිවීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිච්ඡාවත සංඛාර උප්පාද වය ධම්මිනෝ කියන ගාථාවේ කියවෙන්නේ ඒකයි. නමුත් ඒ අනිත්‍යතාවය එහෙම අපට බුද්ධියට පේනවා. නමුත් අපේ ආසාව ඒකට විරුද්ධව යනවා. ඒ මොකද අපිට ආසාව තියෙන්නේ නিত্যතාවයට, අනිත්‍යතාවයට නෙමෙයි. ඒ නිසා මේ ආසාව වැරදි ආසාවක්. ඒ සත්‍යයට විරුද්ධ ආසාවක්. ඒ නිසා තමයි මේ ආසාව හේතුව වෙන්නේ, දුකට හේතුව වෙන්නේ. එතකොට මේ ආසාව නැති කිරීමෙන් තමයි දුක නැති වෙන්නේ. මේ ආසාව කියන එක කොහොමද ඇති වෙන්නේ කියලා අපි කීවා. මේ වේදනාව, වේදනා පච්චය තණ්හා කියවනේ. ඒ කියන්නේ මේ වේදනාව ඇති වෙනකොට තමයි සුඛ වේදනාවට ආසාව ඇති වෙනවා, දුක්ඛ වේදනාවට අකමැත්ත ඇති වෙනවා, අදුක්ඛම සුඛ වේදනාවට. අපි ආසාවකුත් අකමැත්තකුත් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ අදුක්ඛම සුඛ වේදනාවට තමයි යමක් කරනවා කියන හිතිවිල්ල ඇති වෙනවා. දැන් අපි සුදු බිත්තියක් දිහා බැලුවොත් විශේෂ ආසාවකුත් ඇති නෑ, විශේෂ අකමැත්තක් ඇති වෙන්නේ නෑ. නමුත් මෙතන යමක් තියෙනවා කියන හැඟීම ඇති වෙනවා. ඒකට තමයි භව කියන්නේ. ඒ නිසා තමයි ආසාව තියෙන ආසාවට මේ ප්‍රිය වේදනාවට ආසාව ඇතිවීමට කියනවා කාම තණ්හා කියලා. අදුක්කම සුඛ වේදනාවට මේ විශේෂ ආසාවකුත් අකමැත්තකුත් නෙමෙයි, නමුත් යමක් තියෙනවා කියන හිතවිල්ලයි ඇති වෙන්නේ. ඒ නිසා තමයි ඒකට භව තණ්හාව කියන්නේ. තියෙනවා කියන එක තමයි භව. ඒ වගේම අප්‍රිය වේදනාව ඇති වුණාම ඒකට අකමැත්තක් ඇති වෙන්නේ. ඒ අකමැත්ත නිසා ඒක නැති වේවා කියන ආසාව. ඒ නැති වේවා කියන එක තමයි විභව තණ්හාව කියන්නේ. අර තිබීමට තියෙන ආසාව භව තණ්හාව, නැතිවීමට තියෙන ආසාව තමයි විභව තණ්හාව. ඉතින් ඒ විදිහට අපේ තණ්හාව තමයි මේ දුකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මේවා මම කීවා මේ තණ්හාව නිසා මෙතන දෙකක් ඇති වෙනවා, ද්වයක් ඇති වෙනවා. ඒ ද්වය තමයි අජත්ත බහිද්ද කියන ද්වය. මේක ආධ්‍යාත්මිකයි, එක කොටසක් බාහිරයි. මොකද මේ ආසාව ඇතිවීම තමන්ගේ ආසාව හැටියට අපි හිතනවා. ඒ තමන්ගේ ආසාව හැටියට හිතන කෑල්ලට තමයි ආධ්‍යාත්මික කියන්නේ. ඒ ආසා කරන දේ කියලා තව එකක් ඇති වෙනවා. ඒ ආසා කරන දේ, එතකොට ආසාවයි ආසා කරන දේ. ඒ ආසා කරන දේ බාහිර දෙයක් හැදීතයි අපි දකින්නේ. එතකොට ආසාව කියන එක ආධ්‍යාත්මික දෙයක් හැටියට දකින්නවා. ආසා කරන දෙයට අපි ඒක බාහිර දෙයක් හැටියටයි හිතන්නේ. එතකොට මෙහෙම හිතනකොට අර ආසාවට මගේ කියලා හිතන මගේ ආසාව. ඒකට තමයි උපාදාන කියලා කියන්නේ. උපාදාන. ඒ උපාදානය මග කර ගැනීම. උපාදාන කියන්නේ උප, ආදාන කියන්නේ උප කියන්නේ ඇතුළ, ආදාන කියන්නේ ගැනීම, ඇතුළට ගැනීම. ඒ ඇතුළට ගැනීම තමයි මග කර ගැනීම. ඒ මග කර ගන්නකොට අපි මේ ශරීරයත් මග කර ගන්නවා. එතකොට ශරීරයට දැනෙන වින්දනයත් මග කර ගන්නවා. ඒ දැකීමත් මග කර ගන්නවා. ඒ වගේම ඒ දකින දේ ගැන අපේ හිතීමත් මග කර ගන්නවා. මේක ඒ සම්පූර්ණ ඒ ඇතිවනු ක්‍රියාව මග කරගන්න. ඒ මග කර ඒ ඒ ක්‍රියාවම තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට ඒ පංචස්කන්ධේ මග කරගත්තාම තමයි ඒක පංච උපාදාන ඛණ්ඩ වෙන්නේ. ඉතින් මේ විදිහට ඒ පංච උපාදාන ඛණ්ඩේ ඇති වුණාම ඒ මග කරගත්තු දේ මම. ඒ මම වීම තමයි භව කියන්නේ. එතකොට ඒ භව ඒ ඇති වුණාම තමන් ඇති වෙනවා. තමන් ඇති වෙන්නේ ඒ උපාදානෙ. ඒ තමන් ඇති වුණන් පස්සේ ඒ තමන් ගැන අතීත වර්තමානයක් අනාගතයක් ඇති වෙනවා. එතකොට අතීත වර්තමාන අනාගත කියන ඒ කාල තුන ඒක කාලයේ කියන එක ඇති වෙන්නේ ඔතන. ওই පිටුල කාල කතාවක් තිබුණේ නැහැ. එතකොට ඒ කාලේ අතීතේ තමයි උපත්ති. අනාගතේ තමයි මරණය. එතකොට ඒ දෙකට අතරේ ඇති වෙන්නේ ජරාව, දිරීම. එතකොට මේ විදිහට ජාති, ජරා, මරණ දෙක ඇති වුණේ මම ඇති වුණයින් පස්සේ මම ඇති වුණේ මඟ කර ගැනීම. මඟ කර ගැනීම ඇති වුණේ ඒ තණ්හාව ඇතිවීම. ඒ තණ්හාව ඇති වුණේ වේදනාව ඇතිවීම. මේ විදිහටයි මේ පටිච්ච සමුප්පාදේ කියවෙන මේ කරුණු තේරුම් ගන්න වෙන්නේ. කියන්නේ වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ. ඉතින් මේ විදිහට ඒ කාරණේ හරියට අවබෝධ වුණාම, හරි පිළිවෙලට ඒක දැක්කහම තමයි තණ්හාව නැති වෙලා, උපාදානයත් නැති වෙලා, භවයත් නැති වෙලා, ජාතිත් නැති වෙලා, ජරා මරණත් නැති වෙන්නේ. දැන් මෙතන අපි කියන්නේ මේ නැවත ඉපදෙන්නේ නැහැ කියන කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන මේ කියන්නේ ඉපදීම, ජරාව, මරණය කියන දුක ඇති වෙන හැටි. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති කිව්වේ. මේ පුනරුත්පත්තිය ගැන කතාවක් නෙමෙයි මේක. මෙතන තියෙන්නේ දුක ඇති වෙන හැටි විස්තර කිරීම. මේ මං කියන දැන් කාරණය මේ අටුවාචාරීන් තේරුම් කර පටිච්ච සමුප්පාදයේ තේරුම් කරපු පිළිවෙල නෙමෙයි. මේක වෙනස් ක්‍රමයක්. ඒක මට තේරෙන හැටි මේ කීවේ. කවුරු හරි මේක දකිනවා නම් මේක වැරදි කියලා ඒක ප්‍රකාශ කරලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් වශයෙන් අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මේ කතාව අවසානයේදී අහන්න පුළුවන්. එතකොට ඒක අපි සාකච්ඡාවක් හැටියට ඉදිරිපත් කරමු. දැන් මේ තණ්හාව ඇතිවීම කියන එක නිකම්ම ඇතිවීමක් නෙමෙයි, මේක ගලාගෙන යන සැඩපහරක් වාගේ. ඒ ගලාගෙන යන සැඩපහර කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ආසව කියලා. ආසව කියන වචනේ පාවිච්චි කරුවේ ඒකට. ආසව කියන්නේ සෘ කියන ධාතුවෙන් ඇති වෙන්නේ. ආශ්‍රව කියන්නේ ඔය කාරම් බැඳිලා තියෙන ඒවා කියලා වාගේ සමහර අය කියනවා ඒ අටුවාචාරීන් ක්‍රමෙට. නමුත් ඒක නෙවෙයි මේ වචනේ තේරුම. සෘ කියන්නේ ගලාගෙන යනවා කියන එක. ආශ්‍රව කියලා කියන්නේ ගලාගෙන එනවා කියන එක. ගලාගෙන යනවා නෙමෙයි, ගලාගෙන එනවා. දැන් අපි යනවට කියනවා ගච්ඡති කියලා, එනවට කියන්නේ ආගච්ඡති කියලා. ඒ වාගේ මේ ආශ්‍රව කියන්නේ ගලාගෙන එනවා කියන එක. එතකොට ගලාගෙන ඒමක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භව, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණං. මේ විදිහට එතන පෙන්වන්නේ ගලාගෙන ඒමක්. දැන් අද නවීන මනෝවිද්‍යාව අනුව බැලුවොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා මනෝවිද්‍යාඥෙක් කීවා මේ ආසාවල් තරහවල් කියන ඒවා මේ ශරීරේම හටගන්න දේවල්. මේවා ශරීරේම හටගන්න දේවල් නිසා අපට ඒවා නැති කරන්න බෑ. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් බුදුරෙත් මේ ඇති වෙන්න බෑ ඒ කියන හැටි. නමුත් මෑතක මේ බටහිර මනෝවිද්‍යාවෙම වෙනසක් ඇති වුණා. ඒ වෙනස ඇති වුණේ කොග්නිටිව් සයිකොලොජි කියලා මේ මනෝවිද්‍යාවක් ඇති වුණා. ඒ මනෝවිද්‍යාව ඇතිවීමෙන් ඒ අයට තේරුණා මේ ආසාවල් තරහවල් කියන ඒවා ඇති වෙන්නේ මනසෙන් කල්පනා කරපුවාම. දැන් අපි අපේ පරිසරයේ යම් කිසි දෙයක් වුණා නම් ඒ වෙච්ච දෙය ගැන අපි මනසෙන් කල්පනා කරලා අදහසක් ඇති කරගන්න. ඒ අදහස අනුව තමයි අපට තරහක් එන්නේ, බයක් එන්නේ, ශෝකයක් එන්නේ, එහෙම නැත්නම් ආසාවක් එන්නේ. හැම එකක්ම ඇති වෙන්නේ අර මනසෙන් කල්පනා කරලා ගත්ත තීරණේ අනුවයි. ඒ නිසා ඒ මනෝවිද්‍යාවේ කියනවා මේ ඉස්සරලාම ඇති වෙන්නේ මේ මනසෙන් කල්පනා කරලා ගන්න අදහස. ඒ අදහසට පස්සේ තමයි ඇති වෙන්නේ ආසාව හරි තරහ හරි. ඒ නිසා අපට ඒ ආසාව තරහ බය ඒවා නැති කරන්න පුළුවන් අපේ මනසෙන් කල්පනා කරන අදහස වෙනස් කරපුවා කියලා අද කොග්නිටිව් සයිකෝതെරපි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔය මානසික රෝග නැත්තම් මානසික හිතේ කරදර අරමුණ එහෙම ඇති වුණාම ඒක නැතිකරන්න මේ මනෝවිද්‍යාඥයෝ දැන් ප්‍රයෝජනයට ගන්නේ අර අදහස වෙනස් කිරීම. අදහස වෙනස් කිරීමෙන් තමයි ඒ තරහක් නැති කරන්නේ, ආසාවක් නැති කරන්නේ, බයක් නැති කරන්නේ, ශෝකයක් නැති කරන්නේ. මේ ඔක්කොම කරන්නේ අදහස වෙනස් කිරීම. මේ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ ওই බටහිර ලෝකේ මනෝවිද්‍යාඥින්ට 2000කට අවුරුදු 2000කටත් ඉස්සරලා බුදුරජාණන් වහන්සේ කියාපු කාරණයක් තමයි ධම්මපදයේ පළවෙනි ගාථාව. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ පුබ්බංගමා ධම්මා කියවේ මේ මනසෙන් කරන ඒ ඇති කරන අදහස තමයි මුලින් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ඒ අනුව වැරදි විදිහට හෝ හරි විදිහක මේ කටින් කතා කරලා හරි ශරීරයෙන් ක්‍රියාවක් කරලා හරි දුක හෝ සැපක් ඇති කරගන්න. ඒකයි ඒ කීවේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය මනසාචි අදුත්තේන වාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේ. එහෙම නැත්නම් අනික්‍රමේට මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය මනසාචි පසන්නේන වාසතිවා කරෝතිවා තෝනම් සුඛමං වේ. මේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණය පෙන්ලා දුන්නා. ඒ නිසා තමයි පබස්සර මිදම් භික්ඛවේ චිත්තං ආගන්තුක උපක්ඛිලේසී උපක්ඛිලිතං. අන්නේ එතන කියන්නේ ඒ කාරණේමයි මේ හිත කිලුට වෙන්නේ. හිත සම්පූර්ණයෙන්ම පිරිසුදු දෙයක්. නමුත් ඒක කිලුට වෙන්නේ අර පිටින් එන ගලායම නිසයි. ඒ ගලායම තමයි මේ ආශ්‍රව කියන්නේ. ඒ ආශ්‍රව නැති කිරීම තමයි නිවන කියන්නේ. එතකොට මේ බුද්ධ ධර්මයේ උගන්වන්නේ මේ ආසාව නැති කරන්න. ආසාව කියන්නේ තණ්හාව නැති කරන්න. එතකොට මේ තණ්හාව නැති කරන්න නම් කරන්න තියෙන්නේ අපි මේ පරිසරයේ වෙන දේවල් තීරණේ ඒවා ගැන අපි යම්කිසි තීරණයක් ගන්න ඕන. ඒ තීරණේ වෙනස් කිරීමෙන් තමයි ඒකයි අපේ මේ ඒ තණ්හාව නැතරන මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා තුන් ක්‍රමයකට ඒ සීල සමාධි ප්‍රඥා කියන්නේ පඩි තුනක් හැටියට අපි තේරුම් ගන්නවා. පළවෙනි පඩිය තමයි සීල් රකීම. ඒ සීල් රකීම කියලා කියන්නේ අපට ආසාවක් හරි අකමැත්තක් හරි ආවත් ඒ අනුව ක්‍රියා කරන්නේ නැහැ. කේන්ති ගියත් අපි පරස වචන කියන්නේ නැහැ. ගහගන්න මරන්න යන්නේ නැහැ. ඒකට තමයි සීල කියන්නේ. ඒ ක්‍රියාව නැවත ඊළඟට සමාධි කියලා කියන්නේ අර හිතේ ඇතිවෙච්ච ආසාවල් තරහවල් නැති කිරීම. ඒවා නැති කරන්නේ ඒවත් එක්ක සටන් කිරීමකින් නෙමෙයි, ඒක නැති කරන්නේ මුළු ශරීරයේම සැහැල්ලු කිරීම. ඒ ශරීරයත් හිතත් සැහැල්ලු කරන්න. ඒ සැහැල්ලු කිරීම තමයි සමාධිය. ඒ සමාධිය කියන්නේ මේ අපිට ආසාවක් තරහක් આવොත් මුළු ශරීරයෙන්ම මේ ඇවිස්සෙනවා. ඒ වගේම හිතත් ඇවිස්සෙනවා. ඒ ඇවිසීමක් තමයි මෙතන මේ ආසාවල් තරහවල් බායවල් ශෝකවල් කියලා කියන්නේ. ඒ ඇවිසීම නැවැත්වීම තමයි සමාධිය. අද හුඟක් දෙනෙක් ඒක දකින්නේ මේ එක අරමුණක හිත පිහිටවීම කියලා. නමුත් සමාධිය කියන්නේ එක අරමුණක හිත පිහිටවීම කියලා මහන්සි වෙන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ ඒ මහන්සි නැත්තම් මේ හිත ඇවිස්සීම නැති කරලා නිශ්චල තත්වයකට පැමිණීමයි. දැන් පංච නීවරණ අහක් කරනවා කියලා කියන්නේ, පංච නීවරණ කියන්නේ ඇවිස්සීම. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ හිත ඇවිස්සීම. ඒ හිත ඇවිස්සීම නැතිකරන්න ඒ අපි ඉංග්‍රීසි වචනයක් තියෙනවා රිලැක්ස් කියලා. ඒ රිලැක්ස් කිරීමයි අපි කරන්න ඕනේ. ඒ කියන්නේ හිත සම්පූර්ණයෙන්ම නිශ්චල කිරීම. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි පස්සද්ධි. පස්සම් බයං කාය සංඛාරං අස්සසිස්සාමි සික්ඛති. පස්සම් බයං කාය සංඛාරං අස්සසිස්සාමි සික්ඛති කියලා ඒ විදිහට කියන්නේ අර සැහැල්ලු කිරීම, රිලැක්ස් කිරීම. එතකොට ඒ විදිහටයි අපේ ඒකයි මේ බුදුරජාන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රී කියනවා මේ අන්ත දෙකක් අතාරින්න කියලා. කාමසුකල්ලිකාන යෝගියයි අත්තකිලමතාන යෝගියයි. කාමසුකල්ලිකාන යෝගී කියන්නේ මේ ආසාවක් ආපුහම ඒ ආසාව ඉෂ්ට කරන්න යෑම. තරහක් ආපුහම ඒ තරහ අනුව ක්‍රියා කරලා පලිගන්න ලෑස්ති. බයක් ආපුහම පැනලා දෙවන්න ලෑස්ති. මේක තමයි හිත ඇවිස්සීමෙන් කරන ක්‍රියා. මේව තමයි කර්මය කියලා කියන්නේ. එතකොට ඒ එක අන්තයක් තමයි ඒ කාමසුකල්ලිකන යෝගය. අනෙක් අන්තේ මේවා පාලනය කරන්න උත්සාහ කිරීම. ඒ කියන්නේ ඒක ඒ ආසාව එක්ක සටන් කරන්න යයි. ඒක තමයි අත්තකිලමතාන යෝගය. මේ අන්ත දෙකම අතෑරලා මධ්‍යම ප්‍රතිපදාව යන්න කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අර මුළු ශරීරයේම ඒ ඇවිස්සිච්ච ශරීරයේ නිශ්චල තත්වයට ගේනවා. ඒ වගේම හිතේ හිත ඇවිසීම නැතිකරන්ද ඒ හිතත් නිශ්චල තත්වයට ගේන. ඒකයි සමාධිය කියලා කියන්නේ. එතකොට මේ විදිහට සමාධියෙන් තමයි අපි ආස තරහවල් නැතරන්නේ. එතකොට ඒ විදිහට නැති කිරීම තමයි සමත භාවනාව කියලා කියන්නේ. ඊළඟට එහෙම తాවකාලික නැවතීමක් ඒක. මොකද ඒක ටිකට පවතින්නේ ආශ්‍රයයක් හිත ඇවිස්සෙන්න පුළුවන්. මේක తాවකාලිකව නැවතීම. නමුත් සම්පූර්ණයෙන්ම නැවත ඇවිස්සෙන්නේ නැති තත්වයට නවත්තන්න නම් අර හිතෙන් මේ මනසෙන් ඇති කරගත්ත ඒ අදහස වෙනස් කරන්න. ඒ අදහස වෙනස් කිරීම තමයි විපස්සනා භාවනාව කියලා කියන්නේ. දැන් විපස්සනා භාවනාව කියලා හුඟ දෙනෙක් අද භාවනා කරනවා. නමුත් සමහරක් මේකේ තේරුම දන්නේ නැහැ හරියට. ඒ විපස්සනාවෙන් කරන්නේ මේ අදහස වෙනස් කිරීම. දැන් ඒකයි අපි කියමු මේ නිත්‍ය කියලා අදහසක් ඇති කරගත්තා නම් අනිත්‍ය භාවනාව දියුණු කරන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති. එතකොට දුක ගැන කල්පනා කරන සබ්බේ සංඛාරා දුක්ඛ. ඒ වගේම සබ්බේ ධම්මා අනාත්තා. ඉතින් මේ විදිහට ඒ හරි පිළිවෙලට කල්පනා කරන්න පුරුදු වීමයි. ඒ විදිහට කල්පනා කිරීමෙන් තමයි මේ හිත ඇවිස්සීම සම්පූර්ණයෙන්ම නවතින්නේ. ඒ හිත ඇවිස්සීම සම්පූර්ණයෙන්ම නැවතීම තමයි නිවන කියලා කියන්නේ. නිවන ගැන කල්පනා කරනකොට බුදුරජාන් වහන්සේ කීවේ අකුප්පා චේතෝ විමුක්ති කියලා. අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ මොකක්ද? අකුප්පා කීවේ කෝපය නැති. කෝපය කියන්නේ ඇවිස්සීම. අකුප්පා චේතෝ විමුක්ති ඒ චිත්තය කෝපයෙන් මුදවනවා. ඒ කියන්නේ හිත ඇවිස්සීමෙන් මිදීම. ඒ හිත ඇවිස්සීමෙන් මිදීම තමයි නිවන කියන්නේ. ඉතින් මේ විදිහට අපි තේරුම් ගත්තොත් අපිට මේ ආසාවල් නැති කරන්න පුළුවන් වෙනවා. තණ්හාව නැති කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේක විශේෂ කාරණයක්. මේක හරියට අපි තේරුම් අරගෙන ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්න ඕන. එහෙම නැත්නම් භාවනා කරන්න ඕන. නමුත් මේකේ තව කාරණයක් තියෙනවා දැනගන්න. ඒ මොකද්ද? මේ අපි හිතන ක්‍රමේ දැන් යම් කිසි දෙයක් මේ පරිසරයේ සිද්ධ වුණා නම් යම් කිසි කෙනෙක් යම් කිසි පිළිවෙලකට හැසිරුණා නම් ඒ හැසිරීම ගැන අපි මනසෙන් කල්පනා කරලා යම් කිසි තීරණයක් ගත්තොත් අපි හිතමු අපි තීරණයක් ගත්තා කියලා මේ මිනිස්සයා මගේ අතුරේ මේ මිනිස්සයා මට නිඳා කෙරුවා එහෙම හිතවිල්ලක් ගත්තොත් ඒ අනුව අපට තරහා එනවා. එතකොට ඒ ගත්තු තීරණයේ අනුවයි අපට තරහා ආවේ. ඉතින් ඒ නිසා මේ ගත්තු තීරණය අපිටලා කරන දෙයක් නෙමෙයි. මේ ගත්තු තීරණේ අපි දන්නේ නැහැ කොහොමද ඒ තීරණේ ගත්තේ කියලා. ඒ කියන්නේ අපිට නොදැනුවත්ව තමයි අපි තීරණේ ගත්තේ. ඒ නොදැනුවත්ව කියන එක මේ අපි ඒ විදිහට තීරණයක් ගත්තේ අපි අතීතයේ වෙච්ච සිද්ධියක් අනුව වෙන්න පුළුවන්. අපි සමහර විට පොඩි කාලේම මේ අපි පුරුදු වෙනවා යම් යම් දේවල් ගැන යම් යම් තීරණي ඇති කරගන්න. සමහර විට ඒ තීරණي ඇතිවීමට හේතුව වෙන්න පුළුවන් අපේ අම්මා තාත්තා දෙමව්පියෝ යම් යම් පිළිවෙලකට තීරණي කරගත්තා. ඒක අහලා මේ ළමයින්ට පුළුවන් ඒ ක්‍රමයටම ඒ දේ ගැන තීරණයක් කරන්න. එතකොට ඒ තීරණය පුරුද්දක් වෙනවා. ඒ පුරුද්ද හැටියට මෙයා ලොකු වෙලත් යම් විදිහකට මිනිස්සේ හැසුරුනොත් ඒ හැසිරීම නරක පිළිවෙලකට තීරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පොඩි කාලේ ඉඳලා වෙන විදිහකට තීරණය කරන්න පුරුදු වුණා නම් හොඳ ක්‍රමයකට. එතකොට ඒ හොඳ ක්‍රමයට තීරණය කරමින් ලොකු වුණාන් පස්සේ එතකොට ඒ තීරණය අනුව තමයි ඊළඟට අපිට තරහ යන්නේ. එහෙම නැත්නම් බොහොම කරුණාවක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒ විදිහේ අදහස් දැන් සමහර විට අපට හම්බෙනවා මේ දුප්පත් මිනිස්සෙක් ඇවදින් සල්ලි ඉල්ලනවා. ඒ කියන්නේ අපි මේ සමහර විට අපි මේ හිඟන්නෝ කියලා වචනයක් පාවිච්චි කරනවානේ. එහෙම හිඟාක පුද්ගලයේ සල්ලි ඉල්ලනකොට එක්කෙනෙක් ඒ බොහොම කරුණාව ඇති කරගෙන අර මිනිස්සයාට මොනවා හරි දෙන්න පුළුවන් සල්ලි කීපයක්. තව කෙනෙක් ඒ හිඟන මිනිස්සයාම දැකලා මේ හිඟන්න කම්මැලිකමට වැඩ කරන්නේ නැහැ, මේ මිනිස්සු රවට්ටනවා කියලා සල්ලි නොදෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් හිතන්න පුළුවන් මේ හිඟන්නන්ට සල්ලි දෙන්න හොඳ නැහැ, මොකද ඒ අය තවත් නරක් වෙනවා සල්ලි දුන්නාම. ඔය විදිහේ අදහස් අනුව තමයි ක්‍රියාව කෙරෙන්නේ. එතකොට ඒ අදහස අනුවයි කේන්තියන්නේ, ඒ අදහස අනුවයි කරුණාවක් ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපි තේරුම් ගන්න මේ අදහස අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒකයි මේ මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා කියන්නේ. ඉතින් මේවා අපි හරියට තේරුම් ගත්තොත් බුද්ධ ධර්මයේ අනුව අපි ජීවත් වුණොත් අපට සැප තමයි ඇති වෙන්නේ, දුක නෙවෙයි. සමහර අය කියනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ ජීවත් වීම දුකක් කියලා. එහෙම කතාවක් නෙවෙයි මෙතන කියන්නේ. ජීවිතේ දුකක් කියන එක නෙවෙයි, නරක පිළිවෙලට කල්පනා කරුවොත් දුක ඇති වෙනවා, හොඳ පිළිවෙලට කල්පනා කරුවොත් සැප ඇති වෙනවා. අපි කරන කල්පනාව අනුව තමයි අපේ සැපත් දුකත් ඇති වෙන්නේ. අන්න මේ කාරණේ විශේෂ දෙයක්, අපි තේරුම් ගත යුතු දෙයක්. දැන් මම මෙතන පෙන්වන්න හදන්නේ මේ කල්පනා කරන ක්‍රමේ අපි මේ සිහියෙන්ම කල්පනා කිරීමක් නෙමෙයි, මේක පුරුද්දක් වශයෙන් යෙවෙන්න පුළුවන් මේ කල්පනා. එතකොට ඒ කියන්නේ අසිහියෙන් තමයි මේ කල්පනාව කරන්නේ, අසිහියෙන්ම තමයි යමක් අපට පේන්නේ, අසිහියෙන්ම තමයි වැරදි ක්‍රමයකට ඒක තේරුම් කරන්නේ. ඒ වගේම ඒ තේරුම අනුව තරහ යන එක නැත්නම් බය ඇති වෙන එක එහෙම නැත්නම් ආසාවක් ඇති වෙන එක ඒකත් අසීයෙන් වෙන දෙයක්. එතකොට ඒ අසීයෙන් ඒක වෙනව විතරක් නෙමෙයි ඒ තරහ අනුව අපි ක්‍රියා කරන්න පටන් ගත්තොත් ඒ ක්‍රියාවත් අසීයෙන් වෙන්නේ. ඒ නිසා තමයි සමහර විට අපි වැරදි පිළිවෙලට ක්‍රියාවක් කරලා පස්සේ අපි ඒක ගැන කල්පනා කරලා පස්සට ඇවිලි වෙනවා. අයියෝ මම මේ වැරදියටනේ මම හිතුවේ වැරදියටනේ මං ක්‍රියා කෙරුවේ. සමහර විට ඒක තේරුණාට මේ ඒකෙන් අපිට නරක විපාකයක් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බැරුව යන. ඒක හරියට මේ කේන්ති ගිහින් කෙනෙක් මිනිසෙක් මැරුවන. මැරුවෙන් පස්සේ පොලිසියෙන් ඇවිදින් මේක අල්ලගෙන අපි හිරේ දානවා. හිරේ දාලා ඊට පස්සේ මේ එළුම් ගහට අරින්නත් පුළුවන්. ඉතින් ඒ විදිහේ නරක විපාක ලැබෙනවා. එහෙම විතරක් නෙමෙයි අපි කර්මයේ පුනරුත්පත්ති ගැන හිතනකොට වැරදි තැනක ඉපදෙන්නත් පුළුවන්. අපායට යන්න පුළුවන්. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අසීයේ. සිහිය නැතිකම. ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ අපට තේරුම් කරලා දුන්නේ සිහිය තියුණු කරන්න. අසීහියෙන් වැඩ කරන්නේ නැතුව ඒකට තමයි සතිපට්ඨානයි කියලා මේ ඉගෙන. සතිපට්ඨානයි කියන එකේ තේරුම සති කියන්නේ සිය, පට්ඨාන නෙමෙයි උපට්ඨාන. ඒ කියන්නේ ඇතුලේ පවත්වන්න ඕන සිහිය. ඇතුලේ පවත්වනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇහෙන් දකින්න දේවල් ගැන හිත යොමු කරන්නේ. එහෙම නැත්නම් කනෙන් ඇහෙන ශබ්ද ගැන හිත යොමු කරනවා. නාහිත දැනෙන ගන්ධ සුවඳ ගැන හිත යොමු කරනවා. දිවට දැනෙන රස ගැන හිත යොමු කරනවා. ශරීරයට දැනෙන ස්පර්ශ ගැන හිත යොමු කරනවා. ඒ හිත යොමු කිරීමෙන් තමයි අපට ආසාවල් තරහවල් ආදී ඇති වෙන්නේ. නමුත් අපට දැන් බුදුරජාන් වහන්සේ පෙන්න දුන්නේ අර පිටට සිහිය යොමු කිරීම නෙමෙයි කරන්න ඕනේ, ඇතුළට යොමු කරන්න. ඇතුළට යොමු කරනවා කියන්නේ අපට ආසාවක් ඇති වුණා නම් ඒ ආසාව දිහායි බලන්න. අකමැත්තක් තරහක් ඇති වුණා නම් ඒ තරහ දිහායි බලන්න. ඒ තරහ දිහා බලන ක්‍රම හතරක් තියෙනවා. ඒ තරහ ගියාම ශරීරයට වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒක තමයි කායනුපස්සනාව. ඒ තරහ ගියාම ශරීරයට දැනෙන්නේ කොහොමද? සනීපයක් දැනෙනවද? අසනීපයක් දැනෙනවද? ඒක තමයි වේදනානුපස්සනාව කියන්නේ. එතකොට තරහ ඇටියට අඳුරා ගැනීම. ඒක තමයි චිත්තානුපස්සනාව කියන්නේ. එතකොට ඒ වෙලාවේ හිතට ඇතිවෙච්ච අදහස මොකද්ද? ඒක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. ඉතින් මේ විදිහට අපි ඇතුළ බැලීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට අපි නිතර ඇතුළේ වෙන දේවල් දිහා බලන්න පටන් ගත්තොත් අර අසිහියෙන් වෙන දේ සිහියට නැංගෙන. ඒ අසිහියෙන් වෙන දේ සිහියට නැංගෙනකොට ඒ අසීහයෙන් වෙන දේ නවතින. ඒ මොකද ඒ අසීහයෙන් ඒක උනාට සිහිය ඇති වුණාම ඒ ක්‍රියාව වෙන්න බෑ. මේ කාරණය අද මනෝවිද්‍යාඥයෝ තේරුම් අරන් තියෙනවා. දැන් ඉස්සරලා අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා මනෝවිද්‍යාඥයා විශේෂයෙන්ම ඔය කාරණේ තේරුම් ගැනීමෙන් තමයි හුඟක් ඔය මානසික රෝග සුව කරන්න පටන් ගත්තේ. ඒ මොකද මේ හිත අසීහයෙන් වැඩ කරනවා. ඒ අසීහයෙන් වැඩ කරන සීය ඒක සිහියට ගැනීමෙන් තමයි ඒක නැති කරන්නේ. මේක විශේෂ කාරණයක්. මේකත් අපි තේරුම් ගත්තොත් තමයි අපට මේ ආසාවල්, තරහවල්, බායවල්, සෝකවල් නැති කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි තේරුම් ගැනීම ඒ අසීහිය කියන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ওই විද්‍යා කියන වචනේ තේරුම නිකම්ම චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම කීවට ඒකේ නියම තේරුම අර අසීහියෙන් වෙන දේ. දැන් දුක කියන එක අසීහියෙන් ඇති වෙන්නේ. ඒ දුකට හේතුව හරියට දන්නේ නැ මේ බොහෝ දෙනා. එතකොට ඒ දුක නැති කරන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. ඒ දුක නැතිවීමට මාර්ගය මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒ මොකද ඔක්කොම අසීහයෙන් වෙන්නේ. ඒක හරියට තේරුම් ගත්තාම තමයි දුක නැති වෙන්නේ. ඒ දුක නැති වෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒ මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේම තියෙන්නේ සිහියෙන් කරන දේ. අසිහියෙන් කරන දේවල් ඉස්සරලාම සිහියට ගන්න සම්‍යක් දෘෂ්ටි. අපි පස්සේ එන කතාවල මේවා තව දුරට පැහැදිලි කරනවා. නමුත් විශේෂයෙන්ම අපි තේරුම් ගන්න තියෙන කාරණයක් තමයි මේ විදිහේ අපි සිහියෙන් ඉඳීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ කෙටියෙන් කියන ක්‍රමයක් තමයි සතිපට්ඨාන. නමුත් ඒ සිහියෙන් ඉඳීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ සිහිය. අසීහියෙන් ගමන් කරන්න බෑ. එතකොට මේ විදිහට අපි තේරුම් ගත්තොත් අපට මේ බුද්ධ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ බුද්ධ ධර්මයේ පාවිච්චි කරලා අපේ දුක නැති කර ගන්න පුළුවන්. ඒ නිසා අපි මේක ගැන නිතර තේරුම් අරගෙන නිතර ඒක ගැන හිතන්න ඕනේ. නිකම්ම එක සැරයක් තේරුම් ගත්තට මදි. ඒ තේරුම් ගත්තු දේ නිතර හිතන අපේ ජීවිතයට මේක සම්බන්ධ කර ගන්න ඕනේ. අපේ ජීවත් වෙනකොට දුක ඇති වෙනකොට අපි දකින්න ඕනේ මේක තමයි දුක. එතකොට ඒ දුකට හේතුව මෙන්න මේකයි. දුක නැතිවීම මේකයි. දුක නැතිවීමට මාර්ගය මේකයි කියලා ඒක හරියට අපි අපේ ජීවිතේම ඒක දකින්න ඕනේ. නිකම්ම මේ පොතක තියෙන එකක් කියවලා ඒක ගැන මේ කී කියා හිටියත් ඒක වැඩක් නැහැ. නමුත් අපේ ජීවිතේදී මේ නොඑක් අවස්ථාවල වෙන සිද්ධි මේ අනුව දකින්න ඕනේ. ඒ අසිහියෙන් වෙන දේවල් අසිහියෙන් වෙන දේවල් සිහියට ගන්න ඕනේ. ඒකෙන් තමයි අපට මේ දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ. මම මීට වඩා දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් හොඳයි, ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා මේක තීරුම් ගන්න පුළුවන්. ඒ වගේම දැන් මම මේ කියාපු දේවල් හුඟක් දෙනෙක් අහලා නැති දේවල් මේ අද ඔය පොත්වල කියවන බුද්ධ ධර්මයේ මේවා කියවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හුඟක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහපුවාම තමයි මේක තව දුරට හරියට තේරෙන්න පටන් ගන්න. මේ බුද්ධ ධර්මයේ කියන එක නිකම්ම මේ කටපාඩම් කරගෙන විශ්වාස කිරීමක් නෙමෙයි මේක තියෙන්නේ. බුද්ධ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් තේරුම් ගන්න ඕන. කටපාඩම් කරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ මාර්ගයේ මුලටම කියලා තියෙන්නේ සම්‍යක් දෘෂ්ටිය කියලා. ඒ සම්‍යක් දෘෂ්ටි ඇති වෙන්නේ තේරුම් ගැනීම. නිකම්ම කටපාඩම් කිරීමෙන් නෙමෙයි. නිකම්ම අන්ධ භක්තියෙන් විශ්වාස කිරීමෙන් නෙමෙයි. මේක කල්පනා කරලා බුද්ධිය පාවිච්චි කරලා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්තොත් තමයි අපට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න වෙලාවයි. අහගෙන ඉන්නවද කවුරුවත්? ඇහුනේ නැද්ද? කවුරුවත් අහක ඉන්නවද?
අවසරයි හැඳුරුවනේ.
ආ?
වන්දරයි හඳුරුව.
නෑ මට ඇහෙනවා.
ඔව්. වන්ද පැහැදිලි කරා මේ සිහිය කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේම හැටියට. එතකොට සතිපට්ඨානයයි ආර්ය අෂ්ටාංග මාර්ගය අතර තියෙන වෙනස මොකක්ද?
ඒක ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා නම් ඕන කෙනෙකුට ඒක තේරෙනවා. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. ඒ සති කියන එක තමයි සතිපට්ඨාන. ඒ අන්තිම කොටස සති කියන්නේ. ඒ සතිපට්ඨානේ දියුණු වීමෙන් තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. ඒ සම්මා සමාධිය ඇති වෙනකොට ප්‍රඥාව ඇති වෙලා විමුක්තිය, නිර්වාණය ඇති වෙනවා. ඒ නිසා සම්මා සති කියන එක තමයි සතිපට්ඨාන. ඒක තේරුණාද? තව පැහැදිලි නැත්නම් අහන්න. ඒවා
පැහැදිලි. يعني බොහොම පිං ඔබ වහන්සේට.
හා?
ඔබ වහන්සේට බොහොම පිං පැහැදිලි.
කවුරුත් ප්‍රශ්න අහනවද?
ආන්දරනේ අපි අර මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිවිධ ශික්ෂාවට බෙදෙනවනේ. සීල, සමාධි, ප්‍රඥා කියලා. එතකොට ඒකේ මුල් පදනම සීලය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව.
කියන්නේ මේ මේකේ මෙවා මේ පඩි හැටියට කියන්නේ අපි මේ ඇවිදිනකොට පඩි කියලා දැලුවොත් ඒ පඩි අටක් තියෙනවා. ඒ පඩි අටෙන් ඔය මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තැනට එනකොට ඒ ටික තමයි සීලේ.
දැන් අර සීලේ පතික්ඛාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආසාපි නිපකෝ වික්ඛු සෝ ඉමං විජතේ ජතං. එතන සීලේ පිහිටලා සමාධියයි ප්‍රඥාවයි වැඩිම ගැන කියන්නේ. එතකොට සීලේට අයිති වෙන්නේ සම්මා වාචා කම්මන්ත ආජීව තුන නේද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය? එතකොට සමාධියට සම්මා
ඔව්. දැන් ඔතන ওই ගාථාව මේ හුඟක් දෙනෙක් වැරදියට තේරුම් ගන්න.
ඔව්. දැන්
මෙතන කියනවා සීලේ පටිච්චාය
නරස
සපඤ්ඤෝ. මොකද සපඤ්ඤෝ කියන්නේ?
ප්‍රඥාවන්තයානේ.
ආ ප්‍රඥාව තියෙන මිනිස්සයා තමයි මේ සීලේ පිහිටන්නේ.
ඔව්.
ඒ ප්‍රඥාව කියන එක තමයි සම්මා දිට්ඨි කියන්නේ.
සම්මා දිට්ඨි කියන්නේ හරි හරි හරි.
එනවාද?
ඔව්. ඒක
සම්මා දිට්ඨියෙන් තමයි පටන් ගන්න. ඒ සම්මා දිට්ඨියෙන් පටන්ගෙන තමයි සීලයට බහින්නේ.
ආහා. ඔව් සම්මා දිට්ඨිය නැත්නම් සීලයට බහින්න බෑ.
ආ හරි. ඒ ඒ ඒ ප්‍රඥාව නැතුව සීලයට බැස්සොත් ඒකට තමයි කියන්නේ සීලබ්බත පරාමාස කියලා.
ආ හරි හරි. හොඳයි වහන්සේ බොහොම පිං එක විස්තර කරාට.
ඔය මහත්මයා කවුද?
නේද? හා? ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
අහන්නේ නේ මේ මට තියෙන දැන් විතරම පාවිච්චි වෙන වචන තුන තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක.
ඔව්.
මේ මේ අනාත්ම කියන වචනේ ටිකක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි හම්බෙන්නේ.
අනාත්මය කියන එක එච්චර තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. ඒ මොකද අනිත්‍ය නිසා තමයි දුක ඇති වෙන්නේ. දුක නිසා තමයි අනාත්ම වෙන්නේ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ.
එහෙමයි.
දැන් හුඟක් දෙනෙක් අනාත්මය තේරුම් කරන්නේ මේ බෙදලා බලාපුවාම මේක ඇතුලේ නෑ මොකක්වත් කියලා. ඒක නෙමෙයි අනාත්මය. අනාත්මය කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකක්. ඒකයි බුදුරජාන් වහන්සේ පාලියෙන්ම කියනවා යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. ඒ කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් දුකක් නම් ඒක අනාත්මයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ මොකද ඒ කියන්නේ යමක් දුකක් නම් අපට ඕන හැටියට නෙවෙයිනේ තියෙන්නේ. දුක දෙය අපට ඕන හැටියට නෙවෙයි. මොකද අපි කැමති නැහැ දුකට. එතකොට අපට ඕන හැටියට නෙවෙයි නම් තියෙන්නේ අපේ පාලනයේ යටතේ නෙවෙයි ඒක තියෙන්නේ. එතකොට අපේ පාලනයේ යටතේ නෙවෙයි නම් තියෙන්නේ ඒක මගේ කියලා කියන්න බෑ. මගේ කියන්න බැරි නම් ඒ මගේ කියන්න බැරි දේ මම වෙන්න ක්‍රමයක් නැහනේ. එතකොට මගේ කියන්න බැරි දේ මම වෙන්නෙත් නැහැ. ඒක තමයි අනාත්ම කියන්නේ. තේරෙනවද කියලා? එතකොට දැන් මේ ශරීරය කියන එක ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා මේ ශරීරය. අපට ඕන හැටි නෙවෙයිනේ ඒක. අපි කැමති නැහැනේ මේ ජරාවට පත් වෙන එකට. මරණයට පත් වෙන එකටත් අපි කැමති නැහැ. නමුත් ඒක අපට ඕන හැටි නෙවෙයි තියෙන්නේ. අපේ පාලනය යටතේ නෙවෙයි තියෙන්නේ. එහෙමනම් මේ ශරීරය මගේ නෙවෙයි. එතකොට ශරීරය මගේ නෙවෙයි නම් ඒ ශරීරයට මම කියන්න පුළුවන්ද? අන්න ඒකයි අනාත්මය කියන්නේ. අනත්ත ලක්ෂණ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ ඕක. දැන් තේරුණාද ඒක?
තේරුණා මගේ දැන් තේරෙන්නේ.
අවසරයි හැමෝනේ. ඔබ වහන්සේගෙන් දැනගන්න අවසරයි හැමෝනේ. මේ ඔය ආනාපාන සතිය කියලා හැම එකනාම කරනවා ඒකේ කිසිම හැම එකනාම ඒක විනෝදයකට වගේ කරනවා ඒකේ හැමෝටනේ ඔය කිසිම සිල්වත් නැති අයත් කරනවා ඕක ගැන පොඩ්ඩක් කියලා දෙන්න හොඳයි අපිට හැමෝටම අවසරය යන්නේ
මං කියනක ඇහෙනවද මේ පොඩි
දැන් ඇහෙනවා හැමෝටනේ
මේ මගේ මේ මේ කම්පියුටර් එකේ මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා ඒකයි මේ මෙහෙම වුනේ. ඉතින් තමක් නැහැ දැන් ඒ ප්‍රශ්නේ අයිතරක් අහන්න මේ
ගරු ස්වාමීන් වහන්සේ මේ මහන්සේ මට ටිකක් පැහැදිලි කරලා දෙන්න හොඳයි. මේ ආනාපාන සතිය ගැන හාමුදුරනේ, ඒක හැම එකනාම වගේ ඒක විනෝදයට වගේ ආනාපාන සතිය කියලා කියනවා. ඕක කරන්න පිළිවෙලක් තියෙනවද හාමුදුරනේ? මිනිස්සෙකුට සිල්වත් ගතියක් ඇති වෙන්න ඕනේ ඕක කරන්න, නැතුව එකපාරටම පුළුවන්ද හාමුදුරනේ? ඒක මට වහන්සේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න.
අපි තේරුම් ගන්න ඕනේ මේ ආනාපාන සතිය කියන එක බුදුරජාණන් වහන්සේ මේ කුඩා ලදරු කාලයේදී ඉබේටම ආනාපාන සතිය කළා, සමාධියට සම්වැදුණා. ඊට පහු කාලයකදී තමයි අයිසරයක් ඒ ආනාපාන සතිය කරලා සමාධියට ගිහින් උසස්ම සමාධියට ගිහින් මේ අන්තිමට බුදු බව ලබා ගත්තා. ඉතින් මේක අහලා හුඟක් දෙනෙක් එකපාරට ගිහින් ආනාපාන සතිය කරන්න හදනවා. ආනාපාන සතිය මේ බෝධිසත්වෙක් එකපාරටම කරන්න පුළුවන් වුණාට සාමාන්‍ය මිනිසෙින්ද ආනාපාන සතිය එකපාරටම කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. අනිත් එක මේ බුදුරජාන් වහන්සේ බුදුනායට පස්සේ ඒ මේ අර රාහුල හාමුදුරුවෝ මහාන කෙරුවෙන් පස්සේ රාහුල හාමුදුරුවෝ දවසක් මේ සූත්‍රයක තියෙනවා මේක ගහක් යට ඉඳගෙන ඉන්නවා. සරියුත් හාමුදුරුවෝ එතන සරියුත් හාමුදුරන්ට බාර දීලා තිබුණේ මේ ඒ රාහුල හාමුදුරන්ට උගන්වන්න. සරියුත් හාමුදුරුවෝ මේ එතනින් යනකොට දැක්කා මේ රාහුල හාමුදුරුවෝ මේ ගහක් යට ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ කීවා මේ ආනාපාන සතිය කරන්න කියලා. ඒ ආනාපාන සතිය කරන්න කියලා ගියා. ඊට වැඩි විස්තර කීවේ නැහැ. එහෙම ඒ ගියන් පස්සේ රාහුල හාමුදුරුවෝ කල්පනා කරුවා ආනාපාන සතිය මං බුදුහාමුදුරන්ගෙන්ම අහලා ඉගෙන ගන්නවා කියලා ඒ බුදුහාමුදුරුවෝ ගාවට ගියා. ගිහින් මේ සරියුත් හාමුදුරුවෝ කීවා ආනාපාන සතිය කරන්න කියලා. මේ ආනාපාන සතිය කරන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව එකපාරටම ආනාපාන සතිය නෙවෙයි ඉගෙනුවේ. ඒ මේ ලෝකේ හැදිලා තියෙන දේව හැම එකක්ම මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ඕවා ගැන කතා කරලා ඊට පස්සේ අසුභ භාවනාව කරන හැටි, මෛත්‍රී භාවනාව කරන හැටි ලොකු විස්තරයක් කරලා කියලා ඉවර වෙලා තමයි ආනාපාන සතිය ගැන කතා කරන්න පටන් ගත්තේ. දැන් ওই විදිහේම කතාවක් වුණා වෙන අවස්ථාවකදී මේගිය කියලා මේ භික්ෂුන් වහන්සේ නමක්. ඒ මේගිය කියන භික්ෂුන් වහන්සේ මේ බුදුරජාන් වහන්සේට මේ සේවය කරන්න ඉදිරිපත් වෙලා මේ බුදුරජාන් වහන්සේ සමග කැලේ ගමනක් යනවා. ඒ ගමන යන වෙලාවේදී මේ හොඳ තැනක් දැක්කා. එතන මේ මං භාවනා කෙරුවොත් එතන බොහොම හොඳට මට භාවනා කරන්න පුළුවන් වෙයි කියලා හිතිලා බුදුරජාන් වහන්සේට කීවා මට අවසර දෙන්න මේ මෙතන නැවතිලා මම භාවනා කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කිවා මේ තව කවුරු හරි එනකන් ඉඳ මාත් එතකොට මේ නිදහස් කරන්න පුළුවන්. එතකොට මේ හාමුදුරුවෝ කිවා මම තවම මේ භාවනාවේ ප්‍රතිඵලයක් ලැබලා නැහැ. බුදුරජාණන් වහන්සේ නම් දැන් භාවනා කරලා දියුණු වෙලා බුදු වෙලා ඉන්නවා. මේ ඉතින් මට මේ අවසර දෙන්න මේ මෙතන භාවනා කරන්න. ඒ දෙවනි පා ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ කිව්වේ තව කෙනෙක් එනකන් ඉන්න කියලා. ඒ වගේ තුන්සරයක් ඇහුවා. තුන්සරේ තුන්වෙනි සැරේ කිව්වා දැන් මේ භාවනා කරන්න ඔච්චර ඌමනාව තියෙනවනම් එහෙනම් භාවනා කරන්න මම යනවා ගියා. ඒ ගින් ටික දවසක පස්සේ බලනකොට මේ භාවනා කරන්න බැරුව ගියා. ඊළඟට ගියා ආයෙත් නැවත බුදුරජාණන් මහ ළඟට ගිහින් කීවා මම භාවනා කරන්න උත්සාහ කරුවා. භාවනා කරන්න හරියට මගේ හිත මේ එක හැටියට පවතින්නේ නැහැ. එතකොට කීවා ඔය දැන් එකපාරටම ඔය මේ භාවනා කරන්න අමාරුයි. ඒ නිසායි මං ඉස්සෙල්ලා කීවේ මේ කවුරු හරි එනකන් ඉන්න කියලා. කියන්නේ දැන් මේ ඉස්සෙල්ලා මේ හරි අය ආශ්‍රය කරන්න හොඳ ආශ්‍රය තියෙන්න ඕන. ඊළඟට ඒ ආශ්‍රය කරනකොට හොඳ මේ ධර්මය අහන්න සිද්ධ වෙනවා. හොඳ අය දියුණු වෙච්ච අය ආශ්‍රය කරනකොට ඒ එහෙම කරලා ඊට පස්සේ ඔය මෛත්‍රී භාවනාව කරන්න ඕන, අසුභ භාවනාව කරන්න ඕන. ඒවා දියුණු වීමෙන් තමයි ආනාපාන සතිය කරන්න ඕන කියලා ඒ වාගේ තේරුම් කිව්වා. මේකේ තේරුම මේ හැම කෙනෙකුටම එකපාරට ආනාපාන සතිය කරලා බුදු වෙන්න බෑ. ඒ බෝධිසත්වෙක් එහෙම කෙරුවට ඉතින් ඒ නිසා තමන්ගේ තත්වයේ ඉඳගෙන ටික ටික දියුණු වෙලා ගිහින් තමයි දියුණු තත්වයකට එන්න පුළුවන්. සමහර අය නම් උපත්තියෙන්ම ගිය ආත්මවල භාවනා කරලා ඒ අවශ්‍ය මේ කර යුතු දේවල් කරලා දියුණු වෙලා තියෙන නිසා සමහර අයට බුදුරජාණන් වහන්සේගේ බණ අහලම මේ රහත් වෙන්න පුළුවන්. නමුත් ඔය හැම කෙනෙකුටම ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ සතිපට්ඨානේ වුණත් එකපාරටම හැම කෙනෙකුටම සතිපට්ඨානෙට බැහැලා කරන්න බෑ. ඉස්සෙල්ලා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්ම, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. ඉතින්ද එළින් තමයි සති. සති කියන්නේ මේ අන්තිම පියවර. සතියෙන් සමාධියට යන. ඉතින් ඒ නිසා එකපාරටම ආනාපාන සතිය කරන්න යන එක එච්චරම හරි වැඩක් නෙමෙයි. අනිත් එක ආනාපාන සතිය කරන්නේ හුඟක් දෙනෙක් වැරදියට. ඒ මොකද මේ එක අරමුණක හිත පිහිටවනවා කියලා හුස්ම ගැනම හිත යොමු කරගෙන ඒකේ ආගෙන ඉඳ හදනවා. එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි මේ ආනාපාන සතිය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ඔය මේ කියන්නේ මේ රුක්ක මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා එහෙම කියලා නිසීදති පල්ලංකං ආවුජිත්වා. ඒක හොඳ කෙලින් තියාගෙන ඉඳගත්තාම පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක හුඟත් ඔය අටුවාචාර්යොත් වරද්දලා තමයි තේරුම් කරලා තියෙන්නේ. පරිමුඛං සතින් පරිමුඛං කියාපේකේ කීමේ මුඛ කීවේ කට කීවා, පරිමුඛ කීවේ කට වටේට කීවා. ඊළඟට කට වටේට කියන්නේ උඩුතොල කීවා. උඩුතොල කියන්නේ නාසිකාග්‍රය කියවා. එහෙම කරලා හිටන් නාසිකාග්‍රය මේ හුස්ම යන එන හැටි බලාගෙන ඉන්න ඕන කියලා මේ අටුවාචාර්යෝ තේරුම් කිරුවේ ඒ විදිහට. නමුත් එහෙම කතාවක් නෙමෙයි මේ බුදුරජාන් වහන්සේ කිව්වේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ මේ පරිමුඛ කියන්නේ මේ කටවටේට කියන එක නෙමෙයි. මුඛ කියන වචනේ තේරුම් මේ කට කියලා මේ තේරුමක් තියෙනවා. නමුත් මුල් කාලයේදී මුඛ කිව්වේ මොනට? දැන් තව වචන තියෙනවා පරිමුඛ වාගේ ප්‍රමුඛ. ප්‍රමුඛ කියලා කියන්නේ මොකක්ද? මේ පේලියට මිනිස්සු මේ හිටගෙන ඉන්නවා නම් ඉස්සරලාම හිටගෙන ඉන්න එක්කනා තමයි ප්‍රමුඛ ස්ථානේ ඉන්නේ. එහෙම කරද්දී ඒක තේරුම මුඛ කීවේ මූණට. ඉස්සරලාම තියෙන මූණ ප්‍රමුඛ. තව වචනයක් තියෙනවා අභිමුඛ කියලා. මොකද්ද අභිමුඛ කියන්නේ? මූණෙන් මූණ බලාගෙන ඉන්න එක තමයි අභිමුඛ කියන්නේ. එතනත් මූණ ගැනයි මේ මුඛ කියන්නේ. ඒ වාගේ අපි තේරුම් ගත්තොත් පරිමුඛ කියන එකේ තේරුම පරි කියන්නේ අවට කියන එක. කියන්නේ අවට මූණ අවට. ඒ මූණ අවට පරිමුඛං සතින් කියන්නේ මේ සිහිය මූණ අවට තියෙන දේවල් වලට යොමු කරනවා කියන එක. ඒ කියන්නේ ඇහෙන් දකින දේවල්, කනෙන් ඇහෙන ශබ්ද, නාහෙන් දැනෙන ගඳ සුවඳ, දිවෙන් දැනෙන මේ රස, ශරීරයෙන් දැනෙන ස්පර්ශ, මේ මෙව්වට තමයි අපි සාමාන්‍යයෙන් පෘථග්ජනය හිත යොමු කරන්නේ. එහෙන් මොකක් හරි දැකපුවාම ඒකට හිත යොමු කරනවා. ඒ හිත යොමු කරනකොට තමයි ප්‍රිය දෙයක් දැක්කොත් ඒකට ආසාව ඇති වෙනවා, අප්‍රිය දෙයක් දැක්කොත් ඒකට අකමැත්ත ඇති වෙනවා. මේ විදිහේ හිත කිලුටු වෙන්නේ මේ යොමු කිරීමෙන්. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ පෙන්ලා දුන්නේ හිත පිරිසුදු කරන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහැට යමක් පෙනුනොත් ඒ පෙනෙන දේ ගැන හිතන්න යන්න එපා. ඒකේ හොඳ නරක, ඒක ලස්සනද, ඒක කැතද, ඒවා ගැන හිතන්න යන්න එපා කියන එකයි. ඒ මේ දක් මේ ඒකට හිත යොමු කරන්නේ නැතු ඉඳීම. ඒ වගේම සරි මේ කනට ශබ්දයක් ඇහුනහම ඒකට හිත යොමු කරන්නේ බොහොම මිහිරි ශබ්දයක්ද, අමිහිරි ශබ්දයක්ද ඒව ගැන හිතන්නේ. ඒ වගේම නාහයට ගඳ සුවඳ දැනුනහම ඒකට හිත යොමු කරන්නේ. දිවට රසක් දැනුනහම ඒකට හිත යොමු කරන්නේ. හිත එතනින් ගලවල අහකට ගන්න. ඒක කරන්නේ. ඒක ගැන හිතන්නේ. ඒකයි ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය කරලා එතනින් ගලවල අරගෙන ඇතුළට හිත යොමු කරන්න කියලා. ඇතුලේ කියන්නේ ඒකට ආසාවක් ඇති වුණා නම් ඒ ආසාව තමයි දකින්නේ. ඒ වගේම ඇතුළට යොමු කරපු තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛං සතින් කියන්නේ මේ පිටට යොමු කරපු සිහිය, උපට්ඨපෙත්වා කියන්නේ ඇතුළට යොමු කරනවා. ඉතින් අටුවාචාර්යත් ඒතන වැරදියට තේරුම් කෙරුවේ. ඒ වගේම ඊළඟට කියනවා සතෝ අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ඇතුළට ගන්නවා, සිහියෙන් හුස්ම, ඒ කියන්නේ හුස්ම ඇතුළට මේ ගන්නවා ඕනකමින් ගන්නවා කියන එක නෙවෙයි. ඒ හුස්ම ඇතුළට යනකොට ඒක ගැන හිත යොමු කරනවා. හුස්ම පිට වෙනකොට ඒක ගැන හිත යොමු කරනවා. ඒ හිත යොමු කරනකොට දිග හුස්මක් යනවා නම් දිග හුස්මක් කියලා දැනගන්න, කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් කියලා දැනගන්න. එච්චරයි. නමුත් මේ හුස්ම ගියේ කීවට නාසිකාග්‍රයේවත් බඩ පිම්බීම හැකිලීමත් කතාවක් නෑ මෙතන. මෙතන තියෙන්නේ හුස්ම ඇතුළට එනවද හුස්ම පිට වෙනවද ඉතරයි. අපිට සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් හුස්ම ඇතුළට යනවද හුස්ම පිට වෙනවද. යම්කිසි එකම තැනක හිත යොමු කරන්න කියලා හිතන්නේ නැහැ. ඊළඟට කියනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති. ඒ කියන්නේ දිග හුස්මක් නම් කෙටි හුස්මක් නම් ඒක දැනගන්න. ඊළඟට කියන්නේ සබ්බ කාය පටිසංවේදී. මොකද සබ්බ කාය පටිසං, සබ්බ කාය කියන්නේ මුළු කයම. සබ්බ කාය පටිසංවේදී, එතන පටිසංවේදී කීවේ වින්දනය. ඒ කියන්නේ මං හුස්ම ඇතුළට ගන්නකොට සනීපයක් දැනෙනවද නැත්නම් අසනීපයක් දැනෙනවද. ඒ වින්දනය මුළු ශරීරයේම දැනෙන වින්දනය ගැනයි මේ බලන්නේ. හුස්ම ඇතුළට ගන්නකොටත් හුස්ම පිට කරනකොටත්. ඊළඟට කියනවා පස්සම් බයං කාය සංකාරං අසසි සමිති. පස්සම් බයං කීවේ මේ සම්පූර්ණම ශරීරේ බුරුල් කරන. ඒක තමයි ඉංග්‍රීසි වචනේ මං කීවේ රිලැක්සේෂන් කියලා. එතකොට අපි මේ උත්සාහ කරන්නේ මේ හුස්ම ගැනීමත් බොහොම මේ රිලැක්ස් ක්‍රමයට. එහෙම නැත්නම් මේ බුරුල් කිරීම, හුස්ම ගැනීම බුරුල් කරන්න ඕනේ. තද කරන්නේ නැතුව මේ මාංශ පේශි තද කරලා හුස්ම ගන්නවා නෙමෙයි, සම්පූර්ණයෙන් බුරුල් කරලා හුස්ම ඉබේට වැටෙන්න අරින්න ඕනේ. ඉබේට හුස්ම වැටෙන් දරිනවා මිසක් අර අපි ඕනකමින් හුස්ම ඇතුළට අදින්නෙත් නැහැ, පිටට තල්ලු කරන්නෙත් නැහැ. ඒ විදිහටයි මේ ආනාපාන සතිය කරන් බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. එහෙම වෙනකොට තමයි මේ ධානාංග පහළ වෙන්න පටන් ගන්න. ප්‍රීතිය දැනෙන්න පටන් ගන්න. සුඛය දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වාගේ ධානාංග 15 වීමත් ඒ ආනාපාන සති සූත්‍රයේ තියෙනවා කියලා. ඉතින් ඒ විදිහටයි ආනාපාන සතිය. නමුත් ඒක කරන්න ඉස්සරලා අපේ හිත පිරිසුදු වෙලා තියෙන්න ඕන. ආනාපාන සතිය මේ ඒ පිරිසුදු කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරලා, ප්‍රහාණය කිනක පුරුදු කරලා, ඊට පස්සේ ඔය මේ ඒ ප්‍රහාණයේදී තමයි මෛත්‍රී භාවනාව කරන්නේ, අසුභ භාවනාව කරන්නේ, මරණානුසති භාවනාව කරන්නේ. ওই විදිහේ භාවනා ಜಾති කරන්න තියෙන්නේ අර මේ හිත පිරිසුදු කිරීමට. ඒවා කරලා ඉවරලා තමයි ආනාපාන සතියට බහින්නේ. ඉතින් කියන් කීවේ ඒක තේරුණාද? මම කියන එක අහගෙන හිටියද? කවුද මහත්මයා අහපු ප්‍රශ්න අහපු මහත්මයා ඉන්නවද? ඇයිනවද? තව පැහැදිලි නැත්තම් අහන්න ඕන. ආපුවාම තමයි මට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. තව වෙලා තියෙනවා අපිට තව ප්‍රශ්න වලට උත්තර දෙන්න. කරුණාකරලා ප්‍රශ්න අහන්න.
ස්වාමිනාක ඔබවහන්සේ ලයින් එකේ ඉන්නවද?
මොකද්ද?
ඔබවහන්සේ ඇහෙනවනේ අපි කතා කරලා.
ඔව් ඔව් ඇහෙනවා.
ඉතින් මේ කියන ලැස්තුනේ මේ තව ප්‍රශ්න මතු වෙනකන් අපි උපවාසික දේශනය උනම් කරගෙන යන්න පුළුවන්.
නෑ මට දැන් ඉතින් කියන්න තියෙනේවා මං කියලා ඉවරයි. ඉතින් ප්‍රශ්න ඇහුවොත් තමයි අපිට මේ මේක තව පැහැදිලි කරන්න පුළුවන්.
නෑ
දැන් අර ඉස්සර මහපු එක්කන උත්තර දුන්නේ නැහැ.
මම ඉල්ලන්න කැමති හැමෝගෙම මේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න
අවසරයි හම්දුරනේ. මම අර ඉස්සල්ලා භාවනාව පිළිබඳව ඔබ වහන්සේගෙන් අහපු පුද්ගලයා හම්දුනේ, මට ඔබ වහන්සේ හොඳට තේරුම් කරලා දුන්නා. ඒක ඔබ වහන්සේට බොහොම පිං හම්දුරනේ. අපි අහගෙන හිටිය ඔබ වහන්සේගේ සම්පූර්ණ පැහැදිලි කිරීම ඔබ වහන්සේට බොහොම පිං හම්දුරනේ.
වෙන මොනවද ප්‍රශ්නයක් තියෙනවද? තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් අහන්න.
මේ අනුරෝධ වහන්සේ දැන් කතා කලින් කියනකොට මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන කියලා, ඊට පස්සේ ඒකට කලින් කිව්වා මේ ආශාවන් මඩපවත්වන් ඒකේ අන්තයට යන්නෙත් නැතු, ආශාවන් පස්සේ යන්නෙත් නැතු මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න ඕනේ කියලා. ඉතින් දැන් සාමාන්‍ය ජීවිතයේ ඉන්න වාසේ ඉන්න තැනත් එක වාසේ කිව්වා, ඉතින් භාවනාව තමයි ඉතින් ඒකට මාර්ගය හරි දැන් තෝරගන්න. අපි කොහොමද මේ සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනෙක් මේ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කියලා ටිකක් මේ අවබෝධ කරගන්න පුළුවන්?
නෑ, මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක අපේ සාමාන්‍ය ජීවිතේ කෙරෙන මේ වැඩක් තියෙනවා. ඒ කියන්නේ ඔන්න එක්කෙනෙක් අපි හිතමු මේ මත්පැන් බොනවා. මත්පැන් බොන්න පුරුදු වෙනවා. ඉතින් මත්පැන් බීම ඔන්න එක වෙලාවකට හිතෙනවා මම මේක වැරදි, මත්පැන් බොන්නේ ඒක නවත්තන්න ඕනේ. මේ මත්පැන් බීම නවත්තන්න ඕනේ කියලා දැන් බොන්නේ නැතුව ඉන්නවා. බොහොම මහන්සියෙන් බොන්නේ නැතුව ඉන්නවා. ඉතින් ටිකක් කල් බොන්නේ නැතුව ඉඳලා ආයෙත් කල්පනා කරනවා, දැන් මං හුඟක් කල් බොන්නේ නැතුව හිටියනේ, ඒ නිසා දැන් එක දවසක් බීවට කමක් නැහැ, මං දැන් ආයෙත් බොන්න පටන් ගන්න. ඒකට එක දවසින් මේ ඒක ඉවර වෙන්නේ නැහැ, තව දවස් කීපයක්ම බොන්න පටන් ගන්න. එහෙමයිම් කියලා ආයෙත් හිතෙනවා, අයියෝ මම මේ වැරදිට මේ මේ මේවා ඔක්කොම කෙරුවේ, මම මේ මත්පැන් බීම හොඳ නැහැ, මං ආයෙත් මේක නවත්තන්න ඕනේ කියලා ආයෙත් ටික දවසක් ආයෙත් නවත්තලා ඉන්නවා. මොකද්ද ඒ ඕක මං මත්පැන් බීම මං කියවට මත්පැන් බීම ගැන විතරක් නෙවෙයි, වෙන වෙන දේවලුත් තියෙනවා ඒ වගේම. එතකොට ඒ අර අන්ත දෙකට යෑමක් මේ තියෙන්නේ. මත්පැන් බීම කියන එක තමයි කාමසුකල්ලිකාන යෝගය, ඒක අතහැරීම තමයි අත්තකිලමතාන යෝගය. ඒ කියන්නේ ඔය එහාට මෙහාට වැනෙන එක ඕක තමයි නියම මේ විචිකිච්ඡාව කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ සැකය නෙමෙයි, අපි අටුවාචාර්ය තේරුම් කරන්නේ සැකය කියලානේ. නමුත් මෙතන සැකයක් නෙවෙයි, මේ ආසාව අනුව ජීවත් වෙනවා. ඒ වගේම ආසාව නවත්තන්නත් දඟලනවා. ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව නැතුව එහාට මෙහාට යනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අපි අර මේ මං කිව්වේ රිලැක්සේෂන් කියන එක. අර මේ මේ හිත ඇවිස්සීම නවත්තනවා. නවත්තන්නේ සටන් කරලා නෙමෙයි, මේ මේ මුළු ශරීරෙමයි හිතයි බුරුල් කිරි රිලැක්සේ. මේ ආසාව තද වෙලා එන්නේ අපේ හිත ඇවිස්සීමක් නිසානේ. මත්පැන් බොන්න ආසාව තියෙනවා නම් ඒකත් හිත ඇවිස්සීමක් නිසයි යන්නේ. ඒ වගේම ඒක නවත්තන්න ගියාම එතකොටත් ඒක කරදරයක්. ඒ නිසා තමයි ආයෙත් පටන් ගන්න. ඉතින් ඒ දෙකම නැතුව මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ ආසාව ඇවිස්සීමවල් නවත්තන එක. ඒ ආසාව ඇවිස්සීම නවත්තන එක ක්‍රමයක් තමයි අර මං ඉස්සෙල්ලා කියපු හැටියට මේ අපේ හිතේ තියෙන අදහස් වෙනස් කිරීම. දැන් මත්පැන් බොන මනුස්සයාගේ අදහසක් වෙන්න පුළුවන් මේ මත්පැන් බීමෙන් මම ප්‍රීතියක් ලබනවා සතුටක් ලබනවා. එහෙම නැත්නම් මගේ තියෙන හිතේ කරදර ඔක්කොම නැති කර ගන්න පුළුවන් මත්පැන් බීමෙන්. ඒ වාගේ අදහස් නිසා තමයි මත්පැන් බීමට වැටෙන්නේ. දැන් සමහර අය හිතනවා මත්පැන් බොන්න පුළුවන් නම් මම හොඳ මේ වීරේ මට පුළුවන් මේ බෝතල් දෙකක් තුනක් වුණත් බොන්න පුළුවන්. ඒක හපංකමක් වාගේ හිතාගෙන ඒක යන්නේ. දැන් සිගරට් බොන මිනිස්සුත් ඒ වාගේ සිගරට් බීමෙත් තියෙන්නේ ඒ වාගේ මේ හපංකමක් කිරීමක් ඇටියෙ. ඉස්සෙල්ලා පටන් ගන්නකොට ඒ විදිහටයි යන්නේ. අන්තිමට ඒක නැතුව බැරි තත්ත්වයකට බහින්න. ඉතින් ඒ වාගේ ඕක විතරක් නෙමෙයි තව හුඟක් දේවල් අපි අතින් කෙරෙන්නේ ඒ විදිහට. ඉතින් ඒ දෙකම නැතුව හිත සැහැල්ලු කිරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඉංග්‍රීසියෙන් කියනවා රිලැක්සේෂන් කාම්. ඒ රිලැක්සේෂන් කාම් කියන්නේ රිලැක්සේෂන් එක මුගද්දරට මේ ශරීරය බුරුල් කිරීම. කාම් කියන්නේ මනස බුරුල් කිරීම, හිත බුරුල් කිරීම. ඒකයි මධ්‍යම ප්‍රතිපදාව.
තිනවද ප්‍රශ්න? ඔව් හැමදෙරේ මම කැමති එක ප්‍රශ්නයක් අහන්න. ඔබ වහන්සේ අද අවිද්‍යාව ගැනයි කතා කළේ. අපි අවිද්‍යාවත් එක්ක තව පාවිච්චි කරන වචනයක් මෝහය කියලා. දැන් මේ දෙකේ වෙනස හරි සම්බන්ධය හරි පැහැදිලි කරනවා නම් ගොඩක් පිං.
මං කිව්වේ අවිද්‍යාව කියන්නේ මේ අසිහියෙන් ඉඳීම තමයි අවිද්‍යාව. මෝහය කියන්නේ වැරදි අදහස් දැරීම. ඒ අදහස තමයි මේ විශේෂ අදහස තමයි මේ මම කියලා හිතීම. මගේ මට ආත්මයක් තියෙනවා කියලා හිතීම. මම මගේ කියන හිතීම තමයි මෝහය. දැන් අපි කියනවා ලෝභ දෝෂ මෝහ කියලා කියනවනේ. ලෝභ කියන්නේ ප්‍රිය දේවල් වලට ආසා කිරීම. දෝෂ කිව්වේ අප්‍රිය දේවල් වලට අකමැති වීම. මෝහ කිව්වේ ඉබීම කියන එක. දැන් අතන අපි මේ තණ්හාව ගැන කතා කරනකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් ගැන කියවන්නේ. ඒ කාම තණ්හා කියන එක තමයි ලෝභ. විභව තණ්හා කියන එක තමයි දෝෂ. භව තණ්හාව කියape එක තමයි මෝහය. ඔය ඉන්නවා, තියෙනවා කියන එකම තමයි භව. එතකොට ඒ මම ඉන්නවා කියන එක තමයි මෝහය. ඒ කියන්නේ මෝහ කියනකොට වැරදි අදහසක් දැරීම. අවිද්‍යාව කියන්නේ නොදැනුවත් මේ යම් යම් දේවල් හිතට එනවා නම් ඒ ක්‍රියා කරනවා නම් ඒ වාගේ ඒවා තමයි මේ අවිද්‍යාව. තේරුණාද?
එතකොට ඒ කියන්නේ අවධානයක් නැතිකම ද අවිද්‍යාව කියන්නේ එතන? සතියෙන් බැහැර වීමද?
නෑ නෑ නෑ, අවිද්‍යාව කියන්නේ අවධානය නැතිවීම නෙමෙයි. මේ අපි තේරුම් ගන්න ඕනේ, අපි හවත් දුරට අපි කරන දේවල් කියන දේවල් අසිහියෙන් කරන්න. අපි හිතාගෙන ඉන්නේ සිහියෙන් කරනවා කියලා තමයි. නමුත් ඇත්ත වශයෙන් අසිහියෙන් කරන්න. ඒ අසිහියෙන් කිරීම තමයි අවිද්‍යාව.
සංඛාර ගොඩනගන්නේ එහෙම අසිහියෙන් කරනකොටද?
නෑ, සංඛාර කියන එක ඇති වෙන්නේ
අසිහිය.
ඒ අසිහියෙන් තමයි අපට දැන් මේ සංඛාර කියන එක මොකද්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න. සංඛාර කියන එක අටුවාචාර්යෝ කියන්නේ මේ කුසල අකුසල් කියලානේ. එහෙම නෙමෙයි සංඛාර කියන්නේ. සංඛාර කියන එක බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර, නැත්නම් මනෝ සංඛාර. ඒ කියන්නේ කාය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රාස්වාද, වචී සංඛාර කියන්නේ විතක්ක විචාර. එතකොට මනෝ සංඛාර නැත්නම් චිත්ත සංඛාර කියන්නේ වේදනා සංඥා. අන්න ඒකයි තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතන මේ කෙටි කොටියෙන්ම අපිට මේ සිහිය එහෙම කියන එක. ඒ කියන්නේ අපිට මේ යමක් පේනවා නම්, යමක් ඇහෙනවා නම්, ඒ විදිහට අපි මේ සංඛාර කියපුවාම ඒ සංඛාර නිසා තමයි විඥානය ඇති වෙන්නේ. එතකොට ඒ සංඛාර මේ කියන්නේ මේ මනසේ ක්‍රියාකාරීත්වය කියන එක. ඒ මනසේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ අසිහියෙන්. එතකොට අපිට ඇස් පේනවා කියලා කීවට ඇස් පෙනීම ඇති වෙන්නේත් අපි දන්නේ නැහැ කොහොමද ඇස් පෙනීම ඇති වුනේ කියලා. සද්දයක් ඇහෙනකොට සද්ද ඇහෙනවා තමයි. නමුත් අපි දන්නේ නැහැ කොහොමද ඒක වුනේ කියලා. ඒ අසිහියෙන් වෙන්නේ ඔක්කොම.
එතන කාය සංකාර වෙන්නේ අසහියෙන්ද? කියන ආස්වාස ප්‍රාස්වාස කියන්නේ.
ආස්වාස ප්‍රාස්වාස වෙන්නේ අසහියෙන්නේ. අපි මේකේ තියෙන වෙනස ආස්වාස ප්‍රාස්වාස කියන එක අසහියෙනොත් අපි ඒක දිහා ඒක ගැන කල්පනා කරනකොට සිහියෙන් වෙනවා. ඒ ඒ ඒ මේ නැත්නම් සාමාන්‍යයෙන් අසිහියෙන් තමයි නිින්ද ගියත් ආස්වාද ප්‍රාස්වාද තියෙනවනේ. ඒ ඒව අසිහියෙන් තමයි වෙන්නේ. නමුත්
දැන් අවිද්‍යාව පදනම් කරගෙන විතක් විචාර හැදෙන එක, සංඥා වේදන හැදෙන එක නම් හිතා ගන්න පුළුවන්. නමුත් අවිද්‍යාව පදනම් කරගෙන මේ ආස්වාද ප්‍රාස්වාද ඇති වෙනවා කියලා දෙතන තියෙන්නේ කොහොමද ඒක?
ඒ අවිද්‍යාව කියන්නේ මේ 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 ශරීරයේ මුළු ශරීරයේම වෙන දේවල් අපි දන්නේ නැතුනේ වෙන්නේ.
ආයේ
හෘදවස් වැඩ කරන එක අපි දන්නේ නැතුනේ. අන ආහාරයක් මේ එක දිරවනවා කියන එකත් අපි දන්නේ නැතුනේ දේවල්නේ. ඒ වගේම තමයි අපිට සිහිය එනවා කියන එකත් දන්නේ නැතුනේ වෙන එක.
ඒ
ඒ දන්නේම නැතුව වෙනවා කියන එක තමයි මේ මේ අවිද්‍යාව
කියන්නේ. ඒ අපි නොදැනගෙන සිදු වෙනකොට තමයි සංකාර බිහි වෙන්නේ. ඒතර අපි මේ නොදැන සිටන තාක් කල් තමයි එතකොට මේ සංකාර කියනම ගොඩ නැගෙන්නේ. එතකොට ඒකට අවධානය යොමු කළොත් සංකාර බිහිවීම අඩු වෙනවා. එහෙමද?
ඒ සංකාර කියන ඒවා සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ මේ පටිච්ච සමුප්පාදේ දැක්කහන් පස්සේ. ඒක තමයි බුදු වෙනවා කියන්නේ. නැත්තම් රහත් වෙනවා කියන්නේ. ඒ අසිහියෙන් වෙන දේවල් සිහියට නැංගුණාම ඒ නිත සිහියෙන් නම් ඒ හැම එකක්ම වෙන්නේ. ඒක තමයි රහත් වෙනවා කියන්නේ. ඒ පටිච්ච සමුප්පාදේ දැකීම තමයි මේ විශේෂයෙන්ම රහත් වෙනවා කියන එකේ තේරුම.
එතකොට අපි අවිද්‍යාවයි මෝහයයි දෙක ගත්තොත් එතකොට අවිද්‍යාව කියන්නේ නොදැනීම, ඒ කියන්නේ මේ අපි නොදැනුවත් මේව සිදුවීම. මෝහය කියන්නේ නොදැනීම නෙමෙයි, වැරදි අදහස් දැරීම.
අන්නේ කයි කිතේන.
ආයි දැන් පැහැදිලි වුණා. ගොඩක් පින් පණිතා.
වෙන මොනවද තියෙන ප්‍රශ්න? දැන් තව මිනිත්තු 10ක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නේ.
අඳුරනේ අර අනේක ජාති සංසාරම් කියන ගාථාවේ විසංඛාරගතං චිත්තං තණ්හානං හේ මජ්ජගා කියලා තියෙනවනේ. එතන විසංඛාරගතං චිත්තං කියන්නේ එතකොට ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්නද?
ඉතන විශේෂ කාරණයක් ඔය ගාථා දෙකේ කියවෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නත් ඉස්සරලා මිනිස්සු දැනගෙන හිටියා මේ පුනරුප්පත්තියයි කර්මයයි කියන එක. එතකොට බුදුන්ගෙන් ආපු එකක් නෙවෙයි මේ කර්මයේ පුනරුප්පත්තිය කියන එක. ඒ වගේම සංසාරය කියන එකත් දැනගෙන හිටියා. දැන් ওই නිගාඨනාත පුත්‍ර එහෙමත් සංසාරය ගැන දන්නවා. එතකොට ඒවා කල්පියා මිනිස්සු දැනගෙන හිටපු දේවල්. බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ගෙනාපු එක තමයි චතුරාර්ය සත්‍ය. එතකොට මේ අර පළවෙනි ගාථාව කියන්නේ අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං. ඒ කියන්නේ මම මේ සංසාර ගමන් කෙරුවා හම්බ වෙන්නේ නැතුව. මට හම්බුනේ නැහැ. මොකද්ද? අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ. මේ ගහකාරක කීවේ මේ ගෙවල් හදන මිනිසයා කියන එකයි. නමුත් මේ ගෙවල් හදන මිනිසියෙක් නෙමෙයි මේ හෙව්වේ. මේ ලෝකෙ මවාපු පුද්ගලයා මේ හෙව්වේ. ඒ මොකද දුක්ඛාජාති පුනප්පුනා. මේ ඉපදීම දුකක්. නැවත නැවත ඉපදීම දුකක්. එතනේ සංසාරය කියන්නේ නැවත නැවත ඉපදීමනේ. ඒ නැවත නැවත ඉපදීම දුකක්. දැන් මේ වෙලාවේදී ඒ පළවෙනි ගාථාවේදී කියන්නේ විශේෂයෙන්ම මේ සංසාරයේ නැවත්වන්න ගත්ත උත්සාහය. ඒකයි කියන්නේ. ඒකට තමයි මේක මවාපු පුද්ගලයා හොරන්න ගියේ. ඊළඟට කියනවා ගහකාරක දිට්ඨෝසි. මම දැක්කා මේ මවාපු පුද්ගලයා මෙවුන්කාරයා ගහකාරක දිට්ඨෝසි පුනගේහ නකාහසි. නැවත නම් මේ ගෙවල් හදන්නේ නැහැ. ඊළඟට කියනවා සබ්බේතේ පාසුකා බග්ග ගහකූටන් විසංකිතං. මේ මුළු මේ ඒ මේ ගෙවල් හැදී මේ උපමා කරුවට ඒක උපමාවක් විතරයි. මෙතන තියෙන්නේ මේ මේ ලෝකේ මවාපු පුද්ගලයා මේ හොයන්නේ. දැන් මේ මන් දැක්කා, දැන් ඊට පස්සේ නම් ගෙවල් මේ හදන්න හරි ලෝකේ මවන්න ක්‍රමයක් නැහැ. මොකද සම්පූර්ණම ලෝකේ විනාශ කෙරුවම කඩලා දාලා. එතනින් පස්සේ තමයි කියන්නේ විසංකාර ගතං චිත්තං. ඒ සංකාර කීවේ සංස්කරණය කියන එකයි. ඒ කියන්නේ මේ ගෙවල් හැදීම තමයි සංකාර. විසංකාර ගතං චිත්තං කීවේ මේ චිත්තයෙන් තමයි මේ හදන්නේ. තමම්මයි මේ හදන්නේ මේක චිත්තේ. තණ්හායන් කායමජ්ජගාති. මේ තණ්හාවෙන් තමයි මේ මේ හදන්නේ. ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරුවා. අන්න ඒකයි ඒ කිව්වේ. මෙතන මේ පෙන්නුවේ මේ සංසාරයෙන් එතර වීමක් නෙමෙයි මෙතන කරන්න තියෙන්නේ. මෙතන කරන්න තියෙන්නේ මේ ලෝකෙ මැවීම නැවැත්වීම. මේක මේ මේ සාමාන්‍යයෙන් අද බෞද්ධ හුඟාකම අර විගණ්ඨනාද පුත්තගේ ක්‍රමයට තමයි කල්පනා කරන්නේ. නමුත් අර මේ ඒක මේ චතුරාර්ය සත්‍යෙන් පෙන්නුම් කරන්නේ වෙන කාරණයක්. මේ දුක නැති කිරි දුක නැති කරන්න නම් මේ මැවීම නවත්තන්න ඕන. ඒ මවන ක්‍රමේ තමයි මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්නන්නේ. මවල දුක ඇති කරගන්න දුක දුක තමයි අපි මවන්නේ. මේ නිසා තමයි අර දෙවි කෙනෙක් ඇවදින් ප්‍රශ්නයක් ඇහුවා බුදුරජාන් වහන්සේ. මේ ලෝකේ විශ්වයේ ගමන් කෙරුවොත් මේ ලෝකේ අවසන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට කීවා බෑ කියලා. ඊට පස්සේ කීවා මම මේ ඒ කාරණේ මගේ අත්දැකීමෙන්ම දැක්කා. මොකද ගියාත්මේ මම මිනිස්සෙක් හැටියට හිටියේ භාවනා කරන යෝගියෙක් හැටියට. ඒ භාවනා කරලා මට මේ බලයක් ඇති වුණා. ඉර්ධියෙන් යන්න පුළුවන් මට මේ විශාල වේගයකින්. මං අවුරුදු 100ක් ගමන් කෙරුවා. අවුරුදු 100ක් ගමන් කරලා මේ අවුරුදු 100න් මැරුණා. මට මේ ලෝකේ අවසානේ හොයන්න බැරුව ගියා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ලෝකේ අවසානයට යන්නේ නැතුව මේ දුකින් මිදෙන්නත් බෑ කිව්වා. එහෙම කියලා තමයි කිව්වේ. මේ ලෝකයත් ලෝකේ පටන් ගැනීමත් ලෝකේ අවසානයත් ලෝකේ අවසානයට යන මාර්ගයක් තියෙන්නේ මේ බම්බයක් පමණ දිග ශරීරේ සංඤ්ඤි සමානකේ. ඒ සංඥාවයි මානයයි කියන දෙක, ඒ දෙකින් තමයි මේ ලෝකෙ මවන්නේ. ඒකයි ඒ කියන්නේ. ඒ ලෝකෙ මවන ක්‍රමේ තමයි ඔය මේ පංචස්කන්ධය කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ කතාවෙන් තේරුම් කරන්නේ ඒ ලෝකෙ මවන හැටි.
ඔබ වහන්සේට බොහොම පින්, බොහොම හොඳට ඔබ වහන්සේ ඉස්තර කරා එක.
දැන් ටික වෙලාවයි තියෙන්නේ. අපි අවසාන කිරීමට මම ගාථාවක් කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. මංගලං රත්සන් සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තිතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තිතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තිතේ
සාදු සාදු.